Honorable Elan Vikramaratne, you have 10 minutes.
Thank you. අද අපි මේ අද රජයේ විශේෂයෙන්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ තියෙන නියමයන් ගැන කතා කරන අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කතා කළාට බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විශේෂයෙන්ම ඒව සඳහන් කළේ නැහැ කොයි ගැසට් එකකද යනද කතා කරන්න කියලා. ඉතින් මම කියන්න ඕනේ අර කිතුල් ගහට නැගපෝ රාහොරා අයිතිකාරයාගේ අතටම අහුණහම කිව්වේ තනකොළ ඩිංගක් ගන්න කිතුල් ගහට නැග්ගා කියලා. අයිතිකාරයා ගහේ කොහෙද තනකොළ කියලා ඇහුවහම ඒ රාහොරා කිව්වේ අනේ ඒක බිමට බහින්නේ ඒක නිසයි කියලා. ඇතර මේ වගේ වැඩක් තමයි. ඒ තමයි දැන දැන වැරදි කරන මිනිස්සු ඇත්තටම අහුණාම ගැලවීමට කියන කතාවල් එක එක කතාවල් කියනවා. මේ ආණ්ඩුවේ සීනිබදු වංචාව කියන්නේ අන්න ඒ වගේම දෙයක්. මේකට එක එක උත්තර දෙනවා. නමුත් ඒවා වලින් ගැලවෙන්න වෙන්නේ නැහැ. දැන් බලන්න මේක හොඳට බලන්න පරීක්ෂ කරලා බලන්න. රාජ්‍ය ආදායම කඩා වැටිලා ඩොලර් රටෙන් පිටවීම නවත්වන්න කියලා සීමා කරනවා කියලා බාණ්ඩ රැසක්ම ලයිස්තුගත කරලා තහනම් කළා ආනයන එක. ඒ තාණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට අයුතු ලාභ ලබා ගන්න අවස්ථාවක් සැලසුණා. ඔන්න ඒක එක රටයි නීති දෙකයි එක නීතියද කියන එක අහන්න වෙනවා. ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන් ආණ්ඩුවේ ඉහළ තීන්දුව තීරණ ගන්න රජයේ ආයතනවල ඉහළ නිලධාරීන් ඒකාබද්ධ කරපු මේ සීනි බදු වංචාව රුපියල් කෝටි 1000කට වැඩිය නැත්නම් රුපියල් බිලියන 10කට වැඩිය වැඩි. ඒක මම පෙන්වන්නම් කොහොමද කියලා. මේ කුප්‍රකට සීනිබදු වංචාව ගැන චෝදනාවට ආණ්ඩුව නිශ්චිත පිළිතුරක් තාම දීලා නැහැ. දැන් අපිට ඒක අහගන්න කැමැති ඇමතිතුමාගෙන් අද මුදල් අමාත්‍යාංශයේ පාරිගෝව සේවා අධිකාරිය සතෝසවැනි ආයතන ඒකාබද්ධව මෙවැනි වගකීමකට මේකට වග කියන්න ඕනේ. 2020 මැයි මාසයේ සීනි කිලෝවක් රුපියල් 50ට ගැසට් කරලා ස්වයං පෝෂිත සීනිබද්ද කියලා. 7/25ක් දක්වා අඩු කළා එකපාරින්ම ඔක්තෝබර් මාසේ 13 වෙනිදා 2020. මේ ගනුදෙනුව හෙළි වුණාට පස්සේ සතොස සභාපති එක පුටුවක ඉඳලා තවත් පුටුවකට ප්‍රමිති ආයතනයේ පුටුවකට පත් කළා. ආණ්ඩුව හදන්නේ පුටු මාරු කරලා මේ හොරකම වහන්න නම් ඒක කරන්න නම් වෙන්නේ නැහැ. වියත්මග තියරියට රට පාලනය කරන්නේ මෙහෙමද කියන එකත් අහන්න වෙනවා. දැන් බලන්න කුරුල්ලන්න ආපු ආණ්ඩුව කෝටි 1000ක නැත්නම් රුපියල් බිලියන 10ක අධික ජනතා මුදල් අහිමි කරනවා. ජනතාවට කිව්වා රුපියල් 85ට සීනි දෙන්න කියලා ගැසට් ගහලාම තිබ්බා. කොච්චර වැක්සීන් එක ගේන්න කෝටි 1000ක් ණය ගන්න හදනවා ව්‍යාපාරික ප්‍රජාවෙන් උත් සල්ලි ඉල්ලනවා මේ වැක්සීන් එකට. අන් කියන්නේ මේ වැක්සීන් එක අත්‍යවම අවශ්‍යයි. පාරවල් හදලා හරියන්නේ නැහැ. මේ වෙලාවේ මිනිස්සුන්ට ඕනේ වැක්සීන් එක. කෝ අර ඡන්දේ කාලේ කිව්වේ කලමනාකාරී හැකියාව. කවුරුත් නැද්ද මිනිස්සුන්ට වැඩක් කරන්න පුළුවන් දක්ෂයෙක් නැද්ද මෙතන? ඇත්තටම ව්‍යාපාරික ප්‍රජාව පස්සේ යන්නේ මොකටද? මේ ආණ්ඩුව සීනිබදු වංචාව සිදු නොකළා නම් ඒ සල්ලි මෙතන තියෙනවා. වැක්සීන් එක ගහන්නත් මෙතන සල්ලි තියෙනවා. දැන් බලන්න අපේ ආණ්ඩුවට කොච්චර චෝදනාවල් කරාද කියලා. කිව්වා අපි බටහිර ගැති කියලා කිව්වා. අන්න දැන් මේ ආණ්ඩුවට බලයට ගේන්න වැඩ කරපු ජාතිවාදී සංවිධාන ආණ්ඩුවට චෝදනා කරන්නේ අරගෙන මේ ආණ්ඩුව ආර්ථික ඝාතක නිලධාරීන් සමග එක් වෙලා මේ වැඩේ කරනවා කියලා ආණ්ඩුවට පක්ෂපාති සංවිධානත් කියාගෙන යනවා. ඔය ඇතුලේ එක එක පාර්ශව ගැන ඕක ඉලක්ක කරගෙන චෝදනා ආණ්ඩුවේ හිතවාදී අයම ඒක බේරගත්ත දේන්. නමුත් අපි කියන්න ඕනේ මේකයි. මේ ආණ්ඩුව ආර්ථික ප්‍රතිපත්තිය ව්‍යාපාර ප්‍රතිපත්තිය ගජමිතුරු ව්‍යාපාර කල්ලියට කර ඇති අනික් සියල්ල ගැන අපි කතා කරන්නට ඕනේ. රාජ්‍ය මූල්‍ය සහ ආර්ථික ප්‍රතිපත්තිමය වෘත්තීය කුලී ඝාතකයක් තමයි සිහිපත් කරන්න වෙන්නේ. දැන් බලන්න මුදල් ආමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා 2020 ප්‍රකාශයට පත් කළ සීනි තීරුබදු ගැන. ක්‍රියාමාර්ගයට අදාළ නියෝගයේ ගැසට් එකේ 20/20 ජනවාරි 13 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඒක අවසන් වුණා. පසුගිය දින 90 තුලදී ආණ්ඩුවේ ගජමිතුරු බහුජාතික බිල්ම සමාගම වෙළඳසීනි ඒකාධිකරණයකට පත් වෙලා තියෙනවා. මේක මං කියන්නේ ගණන් වලින් මේක කියන්නේ. මූල්‍ය වෙළඳ පොරේ ආරංචි මාර්ග 90 දින 90ක් තුල මේ සමාගම සීනි මෙට්‍රික් ටොන් 1,2180ක් ආනයනය කරලා තියෙනවා මාස 3ක් තුලදී. අනෙක් සමාගම් 14ක් ආනයනය කරලා තියෙන්නේ මෙට්‍රික් ටොන් 71,366ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ අර 125 වාසිය උපරිමයෙන් ලබාගත් ආණ්ඩුවේ ගජමිතුරු සමාගම් තෙමසක් තුල 59%ක වෙළඳ පොළ කොටස ඒ සමාගම පමණක් හිමි කරගත්තා. කොහොමද වැඩේ? අපි වැරදිනම් මම ඇමතිතුමාට කියනවා නී වැරදි කරන්න කියලා. 20/20 ජනවාරි පළවෙනිදා සිට ඔක්තෝබර් 13 දක්වා මේ ආණ්ඩුවේ ගජමිතුරු සමාගම ආනයනය කර තිබුණේ සීනි මෙට්‍රික් ටොන් 17,991යි හෝ ඊට ආසන්න ප්‍රමාණයක්. ඒ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 3.25ක් වගේ සුළු කොටසක්. නම් දැන් ඒක වෙනස් වෙලා එම කාරණ ශීලාව තුලක අනිත් සමාගම් ආනයනය කරන තිබුණු ප්‍රමාණය ටොන් 536,094ක් ඒ ප්‍රතිශතයක් ලෙස 96.75ක් වෙනවා. එහෙත් දින 90ක් තුලදී ආණ්ඩුව ගජමිතුරු සමාගමට 59%ක් සහ අනෙකුත් සමාගම් වලට 41%ක් වශයෙන් තමයි වෙළඳ කුපලය කොටස මාරු කරගත්තේ. 20/20 ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා රුපියල් 50ක වූ සීනි සඳහා වූ විශේෂ ආනයන බද්ද අඩු කිරීම තුල එක් පාර්ශ්වයකට විවිධ අරමුණු තිබෙන බවක් පෙනුණා. රුපියල් 50 පනවන බද්ද එතකොට කිව්වේ රට සීනි වලින් පෝෂණය කරන්න යනවද කියලා. අද ඇමතිතුමා කතා කරනකොට ඇමතිතුමා කිව්වා නිෂ්පාදිතය ගැන හිතන්න ඕනේ, පාරිභෝගිකය ගැන හිතන්න ඕනේ. මෙතන දෙන්න ගැනවත් හිතලා නැහැ. දෙන්නටම වාසියක් නැහැ, නිෂ්පාදිතයට වාසියක් නැහැ, පාරිභෝගිකයටත් මේකේ වාසියක් නැහැ කියලා පේනවා. 2017-20 වෙනකන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 35යි කිලෝවක්. 20/20 වෙනිදා විශේෂ ගැසට් පත්‍රයෙන් රුපියල් 50ක් කළා, වැඩි කළා. 20/20 ඔක්තෝබර් 13 වෙනිදා 25%කට අඩු කළා මේ මාස ගණනක් තුලදී. නමුත් මේ බදු අඩු කරන්න තීන්දුව ජීවන වීදම කමිටුව රැස් වෙලාද කළේ අපි දන්නේ නැහැ. මුදල් ආමාත්‍ය සංශය හෝ අයවැය දෙපාර්තමේන්තුව මැදිහත් වුණාද මේකට? රුපියල් 85ට සීනි සඳහා ස්ථාවර මිලක් ඇසට් කළා. නමුත් ඒ වාසිය ජනතාවට ගියෙත් නැහැ. පාරිභෝගික අධිකාරියේ වැටලීම් කරනවා දකින්න කැමති එහෙනම් ඒක දකින්න ලැබුණෙත් නැහැ. ඒ කියන්නේ ආණ්ඩුව කියපු ජනතාව හිතපු අපේක්ෂාවල් ඉෂ්ට වෙලා නැහැ. එහෙනම් කාගේ අපේක්ෂාවල්ද ඉෂ්ට වෙලා තියෙන්නේ? ගජමිතුරු සමාගම් නම්
සමාගමේ you have another 2 minutes more.
ගජමිතුරු සමාගම් නම් සමාගමේ බන්දිත ගුදම්වල තිබුණු සීනි ටොන් 8000ක් වගේ ප්‍රමාණයකට 725ක තීරුබදු ගෙවා නිදහස් කරගෙන එවකට පැවති වෙළඳ පොළ මිල රුපියල් 123යි රුපියල් 125යි අතරේ සීනි කිලෝවක්. කිලෝවකට අතිරේක රුපියල් 49යි 775ක ලාභයක් නැත්. ඒ අයට ලාභයක් ලැබුණා, රජයට අහිමි වුණා ආදායම. ඒ වගේම ගජමිතුරු සමාගමට හැකියාව ලැබුණා එවැනි විටත් රුපියල් 50යි තීරබදු ගෙවා පිටකොටුවේ ආනයන කරුවන් ගෙන්වා තිබූ සීනි ටොන් 80,000ක උපරිම මිලක් පනවන්න. ඒ කියන්නේ නොවැම්බර් 1 වෙනිදා සිට රුපියල් 85ට උපරිම බද්ද පැනවීම හරහා වුන්ට දැඩි අලාභයක් කර වුන් බීමට සමතලා කරලා දැම්මා. ඒ හරහා සීලි වෙළඳ පොළ ඒකාධිකරණයක් ලබා තිබෙනවා. ඇයි මාධ්‍ය මේක ගැන නිහඬ? අපේ කාලේ පුද්ගලික මාධ්‍ය තිබුණා, රජයේ මාධ්‍ය තිබුණා, ලේක් හවුස් එක තිබුණා. අපි කරපු වැරදි බැඳුම් කරගෙන ඔක්කොම කතා කළා. නමුත් අද මාධ්‍ය මේ සීනි වල වුණ ප්‍රශ්නය ගැන, බදු අඩු කිරීම, ගජමිතුරු සමාගම් වලට උදව් කිරීම ගැන කතා කරන්නේවත් නැහැ. මොකක්ද අරමුණ? රාජ්‍ය ආදායම් නැත්තම් මහජන මුදල් නේද මේ ආණ්ඩුව ගජමිතුරු ව්‍යාපාරික කල්ලි වලට හොම්බ කරන්නේ? ඒ වගේම මතු කරන්න ඕනේ ප්‍රශ්න කීපයක් තියෙනවා. මුදල් ආමාත්‍ය මහින්ද රාජපක්ෂ ඔක්තෝබර් 13 වෙනිදා 20/20 ප්‍රකාශයට
පත්කර නියෝගය
අවසන් කරන ගැසට් පත්‍රයේ 21 ජනවාරි මාසයේ 13 වෙනි දින මධ්‍යම රාත්‍රියේ අවසන් වුණා. දැන් එය තවත් මාස 3කට දික් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ 725 ලාභය තවත් මාස 3කට ඒ අධිකාරියට ලැබෙනවා. රුපියල් 85 උපරිම සිල්වර් මිල ගැසට් පත්‍රය තවමත් ක්‍රියාත්මකයි. එනිසා මම ඉල්ලීමක් කරනවා. දැන්වත් සීනි මිල ඇත්තටම පාලනය කරන්න ජනතාවට ඒකේ වාසිය ලබා දෙන්න.
Honorable member, please wind up.
රටේ තීන්දු තීරණ ගන්නේ ප්‍රතිපත්ති හදන්නේ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරි කල්ලිව අනුවද කියන ප්‍රශ්නයත් අහන්න ඕනේ. මට ලබා දුන්න කාලය නිසා ස්තුතියි.
Thank you very much. Honorable Gunapala Ratnasekara, you have 7 minutes.
කරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. අතරම 2008 මේ 2007 අංක 48 දරන වෙළඳ භාණ්ඩ බදු පනත සම්මත කළේ අපේ ගරු අමාත්‍යතුමා කිව් විදිහටම එක පැත්තකින් සුනාමි ව්‍යසනය වෙලා ආර්ථිකයේ එක පැත්තක් සම්පූර්ණයෙන් කඩා වැටලා අනිත් පැත්තෙන් යුද්ධයේ දරුණුතම අවස්ථාව ඇවිල්ලා ආර්ථිකයට දැවැන්ත බලපෑමක් සිද්ධ වෙච්ච වෙලාවේ එක පැත්තකින් නිෂ්පාදක ආරක්ෂා කරලා අනිත් පැත්තෙන් පාරිභෝගික ආරක්ෂා කරලා අනිත් පැත්තෙන් රජයේ ආදායම මට්ටමකට වැඩි කරගෙන මේ ආර්ථික තත්ත්වයට මුහුණ දීම උදෙසායි. ඒතර 2007 අංක 48 දරන මේ බදු පනත සම්මත වුණාට පස්සේ සමස්තයක් හැරෙට මේ දක්වා රුපියල් බිලියන 518ක් මේ හෙවත් මිලියන 518,000ක් මේ වෙළඳ භාණ්ඩ බදු හැටියට රජයේ ආදායමට එකතු වෙලා තියෙනවා. සමස්තයක් හැරෙට ගත්තොත්. ඒතර ඒ නිසා ඇත්තෙන්ම අපි රටක් ආර්ථිකයක් හසුරවනකොට මේ ආර්ථිකයේ එක පැත්තකින් පාරිභෝගිකය අනිත් පැත්තෙන් නිෂ්පාදකය කියන දෙගොල්ලම ආරක්ෂා කර ගැනීම උදෙසාත් අනිත් පැත්තෙන් ජීවන වියදමට යම් බලපෑමක් වෙනවා නම් ඒක සමස්තයක් ඇට රටේ ජීවන මට්ටම පවත්වා ගැනීම සඳහා උදෙසාත් තමයි මේ වෙළඳ භාණ්ඩ බදු පවා පාවිච්චි කරන්නේ. අපි දන්නවා ඒ වෙළඳ භාණ්ඩ බදු පනත සම්මත කරන වෙලාවේ තිබ්බ තත්වයට වඩා වෙනස් වූ තත්වයක් තමයි 2014 අපි ආණ්ඩුව බාර දෙනකොට තිබුණේ. ඒ ආණ්ඩුව බාර දෙනකොට මේ වගේ කොරෝනා ව්‍යසනයක් නැහැ, සුනාමි නැහැ, යුද්ධේ නැහැ. මේ සියල්ල අවසන් වෙලා තිබ්බේ බොහොම සාමකාමීව රටේ යටිතල පහසුකම් දියුණු කරලා ආර්ථික වර්ධන වේගයක් හදලා 7% ඉක්ම වූ මේ ආර්ථිකයේ බාර දුන්නේ. අපේ 2014 ආණ්ඩුව බාර දෙනකොට රටේ සමස්ත මුළු බදු ආදායම රුපියල් බිලියන 1050යි. 2015 පත්වුණු යහපාලනයයි කියාගත් ආණ්ඩුව ඇවිල්ලා කළේ මේ සෑම අංශයකම බදු වැඩි කිරීම. පාරිභෝගිකය ගැන හිතුවෙත් නැහැ, ව්‍යාපාරිකය ගැන හිතුවෙත් නැහැ, නිෂ්පාදකය ගැන හිතුවෙත් නැහැ. ඒ නිසා සමස්තයක් රට 2019 වෙනකොට රුපියල් බිලියන 1050ක තිබූ බදු ආදායම රුපියල් බිලියන 1735 දක්වා වැඩි කළා. ඒ බදු ආදායම එපමණකින් වැඩි කළත් ආර්ථික වර්ධන වේගය 7% to 2.3% දක්වා අඩු කළා. ඒ නිසා දැන් අපි මේ අවස්ථාවේ මේ බදු සංශෝධන පනත ගේන්නේ සීනි ගැන හරියට කතා කළා. ඇත්තෙම රජයේ උවමනාව තිබුණේ ජනතාවට අත්‍යවශ්‍ය ජීවන වියදමට දැඩි ලෙස බලපාන යම් යම් භාණ්ඩ ප්‍රමාණයක භාණ්ඩ මිල අඩු කරලා මම දැනයි රජයේ ඊයේ පෙරේදත් ඊයේ තීන්දුවක් ගත්තා. භාණ්ඩ වර්ග 10ක අපේ ගරු ඇමතුමාට මම හිතන්නේ කියන්න වෙලාවක් ආවේ නැහැ. භාණ්ඩ වර්ග 10ක මිල ස්ථාවරව තියාගන්න අවම වශයෙන් මාස 6ක් වැඩපිළිවෙලක් මේ රජයේ ආරම්භ කරලා තියෙනවා. ඒ අරමුණෙන් තමයි සීනි සඳහා වූ බදු අඩු කළේ. ඇත්තම රජයේ අපේක්ෂා වුණේ සීනි මිල රුපියල් අවම වශයෙන් 90 දක්වා අඩු කිරීම. මේ වගේම තත්ත්වයක් තමයි සහල් වලට උදා වුණේ. වෙළඳපොළේ තියෙන තත්ත්වයන් උඩ, වෙළඳපොළ බලවේගයන් උඩ, සමහර තැන්වල තියෙන වෙළඳපොළ මාෆියාවන් මත රජයේ අපේක්ෂාව ඒ ආකාරයෙන් ඉදිරි නොවුණු බව අපි සමහර අංශවල පිළිගන්නවා. හැබැයි අවංක චේතනාව තිබ්බේ ජනතාවට අඩු මිලට සීනි දීලා ජීවන වියදමට යම් ආකාරයක සහනයක් වෙලා ජීවන වියදම යම් මට්ටමක අඩු කරලා ජනතාවට සහන සැලසීම උදෙසායි. දැන් මේ අවස්ථාව වෙනකොට සීනි ගැන පමණක් කතා කරනවා. හැබැයි භාණ්ඩ වර්ග ගණනාවක බදු මේ හරහා වෙනස් කරලා තියෙනවා. කුරක්කම් පිටි, කව්පි, උඳු, පරිප්පු, බොම්බයි ලූණු, සැමන්, උඹලකඩ මේ වගේ රටේ නිෂ්පාදනය කළ හැකි මෙතන රතු පරිප්පු හැරුණාම අනිකුත් සෑම දෙයක්ම රටේ නිෂ්පාදනය කළ හැකි ඒවා. එකල කලේ අපේ ඇමතුමා කිව්වා වගේ භාණ්ඩ මිල වැඩි වෙනවා යගේ වගේ යනවා කියලා හිතනකොට හිතාමතාම භාණ්ඩ මිල ඉහළ දාලා විදේශ රටවලින් ඇතිතරම් භාණ්ඩ ගෙනලා වෙළඳපොළ පුරවලා භාණ්ඩ මිල අඩු කිරීම. අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙන්නේ එහෙම කිරීම නෙවෙයි. අපේ ගරු ඇමතිතුමා කිව්වා වගේ දවස් 4ක් ඇතුළත මේ සියලු භාණ්ඩවල මිල අඩු කරන්න පිටරටින් භාණ්ඩ
ආනන්දේ.
නමුත් අපි අපේ ප්‍රතිපත්තිය උනේ මේ 2019 ගත්තොත් කුරක්කන් පිටි අනයින් රුපිය ඩොලර් බිලියන 1.7ක් කෞපිය අනයින් ඩොලර් මිලියන 6ක් ඊළඟට උඳු අනයින් ඩොලර් මිලියන 6.6ක් පරිප්පු අනයින් ඩොලර් මිලියන 79.9ක් බොම්බයි ලුණු අනයින් ඩොලර් මිලියන 84.6ක් මේසා විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා සැමන් වලට ඩොලර් මිලියන 76.6ක් ඉතින් මේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් මේ විදිහට අධික ලෙස ආනයනය කරපුවාම එක පැත්තකින් දේශීය නිෂ්පාදකයට තැනක් නැති වෙනවා දේශීය නිෂ්පාදන අලෙවි කරගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා ඒ නිසා දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරගැනීමේ අවංක චේතනාවෙන් රජය මේ අවස්ථාවේ මේ වෙළඳ භාණ්ඩ බදු පනත් සංශෝධනය කරනවා ඒ නිසා මේ භාණ්ඩවලට බදු පනවන්නේ මේ පැත්තෙන් වෙළෙන්ද ආරක්ෂා කරන නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීම සඳහා අතරම වෙළෙන්දට වඩා නිෂ්පාදන පැත්ත ආරක්ෂා කිරීම උදෙසා බදු සංශෝධනයක් හැටියට තමයි මේ බදු සංශෝධනය අපි හඳුන්වන්නේ අනිත් පැත්තෙන් පාරිභෝගිකයාට තහන සැලසීම සඳහා තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක භාණ්ඩ මිල ස්ථාවර මට්ටමක තියාගන්න මේ ලහිලහිය ක්‍රියාත්මක වෙන්නේ නිවේදනයේ මම හිතනවා හෙට ඔහු අනිද්දා වෙනකොට නිකුත් වේවි ඒ නිසා මේ අවස්ථාවේ ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යවරයා ලෙස මේ වෙළඳ භාණ්ඩ බදු පනත සංශෝධනය කරලා එවන්නේ රටේ යහපත් වූ ආර්ථික පැවැත්මක් ගම සමග
පිළිසඳරට
වැඩසටහන දියත් කරලා ගමේ දැවැන්ත ආර්ථික සංවර්ධනයක් ගෙනියන වෙලාවේ විපක්ෂයේ මතය වෙන්නේ පාරවල් හදන්න අවශ්‍ය නැහැ වැක්සින් ගේන්න කියන එක අපේ අරමුණ වෙන්නේ වැක්සින් ගෙනල්ලා ජනතාව මේ දුකෙන් මුදවන අතරෙම පාරවලොත් හදන එකයි කියන එකත් මතක් කරන්න කැමති ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මම නවත්තනවා ඒ නිසා අපි විපක්ෂයෙන් ඉල්ලනවා යම් කිසි දෝෂයක් අඩුපාඩුවක් දැක්ක තැන පමණක් අල්ලගෙන මුළු දවසම මේ වෙනුවෙන් විවාදගත කරන්න නැතුව මේ පනත් ගැසට් නිවේදන ගණනාවක තියෙන අතිදැවන්ත බදු ප්‍රමාණය අනිකුත් බදු ගැනත් මේ රජයේ කරන්න යන දේවල් ගැනත් යම් ආකාරයක කතිකාවතක් ඇති කරන්න කියන ඉල්ලීම කරමින් මේ අවස්ථාව ලබා දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙමි.
Thank you. Honorable Minister.
Sir, මම මේ න්‍යාය පත්‍රය ඉදිරිපත් කරන අවස්ථාවේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග අය පැහැදිලි කළා. එහි 7 වෙනි නියෝගය සේගු ආඥා පනත යටතේ තිබෙන නියෝගයක් මේ ගරු සභාවේදී සැලකිල්ලට ගන්න ලෙස සම්මත කර දෙන්න ඉල්ලා
සිටිනවා. Thank you. Honorable Anura Kumara Dizanayaka, you have 7 minutes.
ගරු මූලාසන සභාපතිතුමනි මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ විධිවිධාන ගැසට් නිවේදන පිළිබඳව මම හිතන හෙට දවසේ අපි සම්පූර්ණ විවාදයක් තියෙන නිසා මා ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙත් යම් කරුණක් පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න කැමතියි. විශේෂයෙන් ගත්තොත් පහුගිය 2020 9 වෙනි මාසයේ 1 වෙනිදා DS ගුණසේකර ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගම ලංකා බැංකුවේ කටුවන සාඛාවෙන් 131,500ක ණය මුදලක් ඉල්ලා සිටිනවා. ප්‍රමේ DS ගුණසේකර සමාගමේ ඔබ දන්නවා මුදිත ගුණසේකර ඔහුගේ පුතා. ඔහු දැන් පොල්මුඩේ කණිජවැලි සංස්ථාවේ සභාපතිවරයා. සමහර අමාත්‍යවරු පහුගේ කාලේ කොළඹ පිහිටි ඔහුගේ නිවෙස්වල තමයි නතර වෙලා හිටියේ. මා නම් කියන්න යන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුවේ ප්‍රධානින් අනුරාධපුරේ ගියාට පස්සේ නතර වෙන්නේ ඔහුගේ නිවසේ. ඒ නිසා ඔහු ඉතා සමීප පුද්ගලයෙක් මේ ආණ්ඩුවත් එක්ක. ඔහු ගරු සභාපතිතුමනි ණයක් ඉල්ලනවා කටුවන ලංකා බැංකු සාඛාවෙන් 131,500ක. මා හිතනවා කටුවන බැංකුවම වික්කත් එච්චර වටිනාකමක් නැහැ. ඉල්ලන්නේ මොකද්ද? ප්ලෙඩ් ලෝන් එකක්. ඒ කියන්නේ ඒ මිලදී ගනු ලබන බහණ්ඩ තොගේ තමයි ඇපේට තියන්නේ. මොකක් වෙනුන්ද ඉල්ලන්නේ? ඔහුගේ බැංකුවේ අවශ්‍ය කාරණේ දන්නවා සිටිනවා ගරු සභාපතිතුමනි. ඉදිරි අයවැයේදී සිගරට් මිල ඉහළ යාමට නියමිත බැවින් ඒ සිගරට් තොග එක්රස් කර ගැනීම සඳහා මෙම ණය මුදල දෙන්න කියලා. ගරු සභාපතිතුමනි මම දැනගන්න කැමති අනාගතයේ සිගරට් මිල ඉහළ යාම එහෙම නැත්නම් මත්පැන් මිල ඉහළ යාම කියලා ඒව තොග එක් රැස් කර ගැනීම සඳහා ආණ්ඩුවේ බැංකුවලින් ණය මුදා හරිනවද දැනගන්න ඕනේ. එතකොට අයවැය ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා 11 වෙනි මාසේ 17 වෙනිදා. 9 වෙනි මාසේ මුල් සතියේ DS ගුණසේකර සමාගම විසින් ණය මුදලක් ලංකා බැංකුවේ කටුවන සාඛාවෙන් ඉල්ලා හිටිනවා 131,500ක්. ඒ ණය මුදල ලබා දීම සඳහා ක්‍රෙඩිට් ඔෆිසර් කටුවන සාඛාවේ 2029/9 අනුමත කරනවා. එම සාඛාවේ මැනේජර් 2029/9 ඒක අනුමත කරනවා. ඒ වගේම ඒරියා මැනේජර් හම්බන්තොට 2029/13 එම ණය මුදල අනුමත කරනවා. ලබා දීම සඳහා පිළිවෙලට එනවා. ඊළඟ ඇසිස්ටන්ට් ජෙනරල් මැනේජර් සදර්න් ප්‍රොවින්ස් එතුමා අනුමත කොට තිබෙනවා, දිනයක් සඳහන් කොට නැහැ. ඊළඟ ඇසිස්ටන්ට් ජෙනරල් මැනේජර් බ්‍රාන්ච් ක්‍රෙඩිට් රේන්ජ් 2 2020/10/14 වෙනිදා අනුමත කරනවා. ඊළඟ ඩිපියුටි ජෙනරල් මැනේජර් රීටේල් බැංකින් රේන්ජ් 2 දිනයක් නැහැ, එතුමා අනුමත කරනවා. එතකොට මේ 131,500ක් සිගරට් ටොග එක් රැස් කර ගැනීම සඳහා DS ගුණසේකර සමාගමට අනුමත කරනවා. අනුමත කිරීමේදී ගරු සභාපතිතුමනි කියන පොලි අනුපාතිකයේ AWPLR +1% කියලා. ඒ කියන්නේ එම බැංකුවේ ගනුදෙනු කරන හොඳම ගණුම්කරුවන්ට ලබා දෙන පොලි අනුපාතිකයේ සාමාන්‍ය අගයට තමයි මෙහි පොලිය බවට පත් වෙන්නේ. මෙහි ගැරන්ටිය කුමක්ද ගරු සභාපතිතුමනි? මෙහි ගැරන්ටිය තමයි මෙම සිගරට් තොගේ. බැංකුවට සිගරට් තොගයක් තියලා සිගරට් මිල ඉහළ යාවී කියලා අයවැය ලේඛනේ 131,500ක ණය මුදලක් කටුවන බැංකුවෙන් ඉල්ලනවා. ඒ නිලධාරීන් සියලු දෙනා අනුමත කරනවා. අනුමත කරාට පස්සේ මේක අනුමත කරාට පස්සේ ගරු සභාපතිතුමනි මේක අධ්‍යක්ෂ මණ්ඩලයට එනවා. මම ස්තුතිවන්ත වෙනවා මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පී රත්නායක කියන අධ්‍යක්ෂකවරයා. ඔහු මෙම ණය මුදලට ප්‍රතික්ෂේප කිරීම සඳහා කරුණු තුනක් පෙන්වා දෙනවා. 1.
Honorable member, you have 2 more minutes.
පළමු කරුණ තමයි සිගරට් තොගය. ආණ්ඩුවේ බැංකුව බැඳී සිටින්නේ රජයේ සංවර්ධන යෝජනාවලියට සහාය වෙන්න. ඒ නිසා සිගරට් තොගයක් එක් රැස් කර ගැනීම සඳහා ණය මුදලක් ලබා දීම රජයේ සංවර්ධන කාර්යයත් එක්ක කෙසේද ගැට ගැහෙන්නේ? ඒක ඔහුගේ පළමු ප්‍රශ්නේ. මේ රත්නායක කියන අධ්‍යක්ෂකවරයා මතු කරනවා. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔහු මතු කරනවා ගරු සභාපතිතුමනි, ආණ්ඩුවේ සැලස්ම බවට පත් වී තිබෙන්නේ දුම්වැටි පාවිච්චි කිරීම අඩු කිරීම. ඒක දුම්වැටි පාවිච්චි කිරීම අඩු කිරීම ආණ්ඩුවේ සැලස්මක් නම් ලංකා බැංකුව මැදිහත් වෙලා විශාල සිගරට් තොග එක් රැස් කරගන්න ලබා දීම ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට පටහැනි. තුන්වෙනි කරුණ තමයි වැදගත්ම කරුණ ගරු සභාපතිතුමනි, සිගරට් මිල ඉහළ යන්නේ ආණ්ඩුව බදු වැඩි කිරීම හරහා. ඒ සිගරට් තොගේ ටුබකෝ සමාගම සතුව තිබෙනවා නම් ඒ වැඩි වෙන බදු ආණ්ඩුවේ ආදායමක් හැටියට දෙනවා. හැබැයි දැන් මේ සිදු කරනු ලබන්නේ ආණ්ඩුවේ බදු ආදායමක් ලෙස භාණ්ඩාගාරයට එනවා වෙනුවට එම ආණ්ඩුවේ බදු පුද්ගලික ව්‍යාපාරිකයෙකුට සිගරට් තොග එක් රැස් කර ගැනීමට ලබා දීම හරහා ආණ්ඩුවට ආයුතු බදු පුද්ගලික ව්‍යාපාරිකයෙකුට හැරවීම තමයි මේ අරමුණ කියලා රත්නායක කියන මහත්මයා අධ්‍යක්ෂ මණ්ඩලයේදී කරුණු පෙන්වා දෙනවා. හැබැයි එසේ පෙන්වා දී තිබියදී මෙම අධ්‍යක්ෂක මණ්ඩලය මෙම ණය මුදල අනුමත කරනවා. මම දැනගන්න කැමති ආණ්ඩු පක්ෂයේ විශේෂ මුදල් අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා, ලංකා බැංකුව විසින් සිගරට් තොගය ඇපේට තබාගෙන 131,500ක්.
Honorable member, please wind up.
අවසන් කරනවා. ලංකා බැංකුවේ කටුවන සාඛාවෙන් ලබා දුන්නේ කොහොමද? ගරු සභාපතිතුමනි, අන්තිමේදී වෙච්ච දේ තමයි මෙම සිගරට් විල මැඩි කිරීම සඳහා ඔව් මුදල් අමාත්‍යවරයාට කතා කරනවා. ඔව් PB ජයසුන්දරට දැනුම් දෙනවා. මොකක් හරි හේතුවකට අයවැය ලේඛනයකට ඇතුල් වෙන්නේ නැහැ. ඒ අයවැය ලේඛනයකට ඇතුල් වුණා නම් ආණ්ඩුවට ආයුතු බදු තොගය පෞද්ගලික ව්‍යාපාරිකයට හරවනවා. දැන් මම දැනගන්න කැමතියි
ආණ්ඩුවේ ප්‍රතිපත්තියද? ඉදිරියේදී ආණ්ඩුව වහන්න වැඩි කරන්න බද්දක් ගහන්න ඉන්නවා. ව්‍යාපාරිකයන්ට මේ බද්දහර උපයා ගැනීම සඳහා ලංකා බැංකුවෙන් ණය දෙනවා. මම දැනගන්න කැමති මුදල් අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට උත්තර ලබා දිය යුතුයි. කටුවන බැංකු ශාඛාවකින්
honorable member please
find out 31500ක් මිලියන 3150ක ණය මුදලක් බැංකුවවත් වටින්නේ නැහැ. දේපලවත් වටින්නේ නැහැ ඒතරම් මුදලක්. ඒතරම් මුදලක් ලබා දීම සඳහා කටයුතු කළේ කෙසේද? සිගරට් එක එක්රස් කර ගැනීම සඳහා තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයෙකුට මෙම අවස්ථාව ලබා දුන්නේ කෙසේද
කියලා
මේ පාර්ලිමේන්තුවට පිළිතුරු ලබා දෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි.
Thank you. Honorable Nima Lanza, you have 7 minutes.
ගරු නියෝජක ආරක්ෂක සභාපතිතුමනි, විශේෂයෙන් අද බදුපනත් පිළිබඳව විවාදය යන අවස්ථාවේදී විශේෂයෙන් අද දිනේ උදේ වරුවේ විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ මුළු වරුවම අදහස් දැක්වුවා විශේෂයෙන් අධිකරණයට අපහාස කිරීම තුළින් දඬුවම් ලැබූ කෙනෙක් මේ පාර්ලිමේන්තුවට ගේන්න ඕනි කියන එක එතුමාගේ වර්තමාන ප්‍රශ්නයක් කියන එක. ඒ නිසා මම ඒ පිළිබඳව කතා කරන්න කැමතියි. මොකද අධිකරණයට අපහාස කරලා තමයි ওই දඬුවම ලැබිලා තියෙන්නේ. හැබැයි මට පෞද්ගලිකව මම ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ එතුමා වෙනුවෙන් පෙනී හිටපු සියලු දෙනාට. මොකද රංජන් රාමනායක මහත්මයා එතුමා අපහාස කළේ මට විතරක් නෙමෙයි, මේ රටේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම අපහාස කළා. මේ රටේ ජනප්‍රිය සියලු දෙනාට අපහාස කළා. මේ රටේ ව්‍යාපාරිකයෝ සියලු දෙනාට එතුමාට ඕනේ නම් අපහාස කළා. ඒ නිසා එතුමාව මේ පාර්ලිමේන්තුවට ගේන්න කියන එකෙන් මම ආන්නේ එතුමා පෞගිය කාලය තුළ ඇසුරුණු ආකාරයේ පිළිබඳව තමුන්නාංශල සතුටු වෙනවාද කියලා. විශේෂයෙන් මම නියෝජනේ මම ඉන්නේ මීගමුවේ. මීගමුවේ මගේ ගේ තියෙන සිරකඳුර පාරේ. එතකොට එතුමාද බන්ධනාගාරගත වෙලා තියෙන්නේ සිරකඳුර පාරේ. මගේ ගෙදර ඉඳලා මීටර් 100ක් ඌවක දුර ඉන්නේ. මම ඌවක් කිව්වොත් එතුමාට එනවා, එතුමා ඌවක් කිව්වොත් මට එනවා. දිට්ඨ ධම්ම වේදේ පරිසම්දුන්නා කියන්නේ ඕක තමයි. මොකද මගේ චරිතේට විශේෂයෙන් ආර් ප්‍රේමදාස මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා කිව්වා එතුමා මැරුවත් චරිතය ඝාතනය කරන්න එපා කියලා. ඒ නිසා රංජන් රාමනායක මහත්තයා වෙනුවෙන් පෙනී සිටින සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියනවා එතුමා පෞගේ කාලය තුල මේ රටේ ජනප්‍රිය සියලු දෙනාගේ චරිතය ඝාතනය කළා. ඒ නිසා මට අයිතියක් තියෙනවා අද මේ පිළිබඳව කතා කරන්න මේ පාර්ලිමේන්තුව තුල. මගේ ගෙදර ඉඳලා මීටර් 100යි ඉන්නේ එතුමා ඇවිල්ලා තියෙන්නේ. බලන්න එතුමාට වෙච්ච දේ. එතුමාගේ කාලය තුල හැමදාම උත්සාහ කළා සියලු දෙනා ඉරගෙවල් වලට අරින්න. මේ පාර්ලිමේන්තුවේ පෞගිය යාපාලන කාලය තුල බොරු චෝදනා නගමින් FCID එකට බලපෑම් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් පොලිසියට බලපෑම් කරමින් බලපෑම් කරන්න පුළුවන් සියලු ආයතනවලට බලපෑම් කළා දේශපාලනිකව පරිගන්න උත්සාහ කළා. එතුමා මටත් කළා. එතුමා එක ප්‍රවෘත්ති 2005 දී කියනවා පොලිස් කණ්ඩායම් තුනක් දාලා මම අත්තඩ කොට ගන්න යනවා කියන එක. ඒ නිසා තමයි මම කිව්වේ මගේ ගේ ඉස්සරහද ඉරගෙදර ඇවිල්ලා මට ඇයෙන දුරකින් එතුමාව පත් කරලා තියෙනවා. මොකද මම හැමදාම ප්‍රාර්ථනා කළා මගේ චරිතය ඝාතනය කළා.
Yeah, honorable member, what is the point of order?
ගරු නිවල්ලංස ඇමතුමනි, මේ රංජන් රාමනායක හිටපු
honorable member, this is not a point of order. Honorable member, please continue.
ගරු කාවින්ද ජයවර්ධන ඔබතුමාට ඕනනම් ආන්න මගේ මන.
Honorable member කාවින්ද ජනායක.
ගරු සභාපතිතුමනි, ගරු නිවල්ලංස ඇමතුමා, මම අහන්නේ මෙච්චරයි. දැන් ඔබතුමාත් හිටපු අමාත්‍ය රංජන් රාමනායක ඇමතුමාට විරුද්ධව නඩු දැම්මා. එතුමා දැන් හිරේ ගිහිල්ලා තියෙනවා. දැන් එතුමාට අවුරුදු 4ක් මේ බරපතල වැඩ සහිතව හිරදඬුවම් ලැබිලා තියෙන්නේ. නිවල්ලංස ඇමතුමා දැන් මීට වඩා දූෂිතයන් අපරාධකරුවන් අද නිදැල්ලේ ඉන්නවා. හරි, එතකොට ඒ පිළිබඳව මහැමතුමා ඔබතුමාත් එක්ක අපි බලත් සභාවේ හිටියා.
ඔබතුමා දන්න honorable nimalansa
garu niyojya karaka sabhapathumeni ඉතාමත් පෑදිලිව මේ පාර්ලිමේන්තුවට සහ මන්ත්‍රීවරුන්ට කියන්න ඕනේ, තමන් කරුණු දන්නේ නැතුව කිසි කෙනෙක්ට අපහාස කරන්න එපා. තමන් කරුණු දන්නේ නැතුව කිසි කෙනෙක්ට කිසිම වදනකින් අපහාසන විදිහට කතා කරන්න එපා. එනිසා තමයි මම අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. මොකද මගේ දුක මට තියෙනවා, මගේ ළමයිට තියෙනවා, මගේ ඥාතින්ට තියෙනවා. එතුමා මට කරපු අපහාසය තමුන්නාංශලට රිදෙන්නේ නැහැ. තමුන්නාංශලට රිදෙනවා නම් එතුමා වෙනුවෙන් කතා කරන්නේ නැහැ. රිදෙන අයට රිදුණා, එනිසා මම හැමදාම උදේ ප්‍රාර්ථනා කරපු එක දෙයක් තමයි මට ගාපේ කාට කෙලවෙන්න ඕනේ කොහේ කියලා. ඒ නිසා අර තියනවානේ කතාවක් කොට්ටෝරුව හැම ගාටම කොට කොට යනවා කේල් ගාට කොටපු දාට ඔට පැටල. ඒ නිසා මෙතුමා කටේ බ්‍රේක් නැති නිසා උසාවියට දිගින් දිගටම අපහාස කළා. ශේෂ්ඨාධිකරණයට දිගින් දිගටම අපහාස කළා. තමුන්නාංශකෙන් මම ආනවා කාවින්ද ජයවර්ධන මන්තුමාගෙන්. එතුමා ශේෂ්ඨාධිකරණයට අපහාස කරපු දේ තමුන්නාංශ පිළිගන්නවද? විනිශ්චයකාරයන්ට අපහාස කරපු එක තමුන්නාංශ පිළිගන්නවද?
Honorable Member Kavinda.
Nimallansa Garu Amatuma, Api me Usavie Tindua Vivechane Karanne. Habai pahadiliwa obatuma dannawa meeta wada aparadhakaru. Dan me Pasku prahare gana balan. Pasku prahare ayata viruddhawa thama nadu danna berila thiyena. Amerikave nadu dala thiyena Pasku prahare ayata. Me aparadhakaru.
Honorable Member, what is the point of order?
Point of order.
Honorable Member Lanza.
Point of order, please.
Honorable Surinagon, yes.
The Riti Prashna Kyatate, Tutis Hatara Deka Pahadiliva Kiyanava, Vivadayak Sandaha, Anavasya Prashna Gain Nepakela. Adikaranaya, Tindu Dene, Adikaranaya, Adipatya Udaya.
Honorable Minister asked the member to speak. Thank you, Honorable Minister. You can.
Niyojya Karak Sabhaputthumeni, Mama Inna Mataya Tama, Adhikarne, Yamsi Kenek Vardikala Tiyenona, Adhikarne Eta Dala, Neetiya Kriyaathmaka Karanna, Eyata Ona Danumak Denna Kiyana Eka Api Pahadiliwa Innawa. Habai, Ek Ek Kenata Ona Vidiyata, Araya Ora, Meya Mankollakaraya, Meya Kudukaraya, Meya Tawa Ekak Kiyala Ehema Kiyanna Bae. Ehema Kiyanna Bae, Ranjan Ramanayake Kala Eka, Eka Tama Man Kiyuwe Kiyana Eka. Kiyuwe Ekai. එතුමා තමුන්නාංශලා එතුමා වෙනුවෙන් කොහොමද පෙනීටින්නේ? එතුමාට අර පියුමියංශ මාලි කතා කරලා කියනවා මේ ළමෙක් ඇවිල්ලා ඉන්න රැකියාවක් හොයාගන්න. ඒ ළමයට රැකියාවක් දෙන්න පුළුවන්. එතකොට සරංජන් නාමනායක වාත්තේ මොනවද දාන්නේ? එතුමිය ඒ එන කෙල්ල සුදුද? එයා කළුද? ඉන්නේ ගන්නෙ. ඉතින් මේවද තමු මේ වගේ මිනිස්සුද පාර්ලිමේන්තුවට යන්නේ කියන්නේ? ඒ නිසා ඔය මම විපක්ෂයෙන් පැහැදිලිව කියනවා ඔය රංජන් රාමනා වගේ කෙනියෙන් පෙනීටින්න එපා. සෑම කෙනාටම අපහාස කරලා, සෑම කෙනාටම නිඳා කරලා, සෑම කෙනාම ඉරේ අරින්න දඟලපු මිනිහෙක්. එතුමා පෞගිය අවුරුදු 5ම හැම කෙනාම වැඩිකාරය කළා එතුමාගේ කතාවෙන්. හැම කෙනාම ඉරේ අරින්න දඟලපු මිනිහෙක්. ඒ නිසා දෙයියෝ දනුවන් දීලා තියනවා කියන එක තමයි මම කියන්නේ.
Honorable Member, you have another 2 more minutes.
මගේ අවස්ථාව මේ අපේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීතුමාගේ වෙලාව මට ගන්න කිව්වා. එනිසා මම ඉතාමත් පැහැදිලිව කියන්නේ ගරු විපක්ෂයෙන් තමුන්නාන්සලා කතා කරන්න සාධාරණ මිනිහෙක් වෙනුවෙන් අනුන්ට අපහාස කරපු අනුන්ට මඩ ගාපු අනුන්ගේ චරිතය දූෂණය කරපු අයට කතා කරන්න එපා. මොකද මට මගේ වේදනාව තියෙනවා. මට මගේ වේදනාව හැමදාම තියෙනවා. මං මේ පාර්ලිමේන්තුව අයටත් කියන්නේ තමන් කරුණු හරියට දැන නොදැන වැරදි නොවෙච්ච මිනිහට වැරදිකාරයෙක් කරන්නද? එනිසා තමයි දන්නවන් දුන්නේ මගේ ගේ ඉස්සරහින් මීටර 100යි. එතුමාට මොනවයි හිතෙන්නේ නැද්ද මගේ ගේ පව් කරන් යද්දි? මහාවීරය අරින්න ආපු රංජන් රාමනායක මම සතුටු වෙන්නේ නැහැ එතුමාට දන්නවන් මල් ලැබුණට. හැබැයි මේක මම කියන්න ඕනේ එතුමා එට නිදාස ලැබුණත් එතුමා ඇදෙන්නේ නැහැ. එතුමා වෙනින් තමුන්නාන්සලා කිසි කෙනෙක්ට සාතික දෙන්න බෑ මතක තියාගන්න. කිසි කෙනෙක්ට සාතික දෙන්න බෑ. එනිසා ඉතාමත් පැහැදිලිව මම කියන්නම් එතුමාගේ පරණ නරක වචන තිබ්බේ ඔක්කොම ඉස් වචන තිබ්බේ වදන් භාවිතා කළ මොනවද කළේ? අර කතාවක් තියෙන කරත්තේ බැදි ගුණාගේ පයනුව යන රෝදේ මෙන් තමා පසුපස එනවා කියලා. ඒක තමයි එතුමාට ආවේ. මොකක්ද ආවේ? එතුමාට ආවේ ඒක තමයි ඵල විපාකේ. ඵල විපාකේ තමයි අවුරුදු ගානක් ඉස්ස කරපු දේ දුන්නේ. ඒ නිසා තමයි එතුමාට මේ වෙන උසාවියකින් දුන්නා නම් වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් වුණා නම් එතුමාට අභියාචනා කරන්න තිබ්බා. හැබැයි ශේෂ්ඨාධිකරණයම දුන්නේ මොකද්ද? ඵල විපාකේ දුන්නේ. ditta dhamma vede padisan dunna කියන එක මම කියනවා. මොකද මම තාමත් ඒකට බැටගන මිනිහෙක් විදියට. විශේෂයෙන් එතුමා පෞගේ යාපාලන කාලය තුල කාටද බලපෑම් නොකලේ? අධිකරණයට බලපෑම් කළා කතා කළා. දේශපාලන විරුද්ධ වාරින්ගේ ඉරේ අරින්න දුමින්ද සිල්වාව ඉරේ අරින්න කතා කළා. කතා කළා නඩු අදලා සානිලට කතා කරලා ඉරේ අරිනවා. මේවා තමුන්නාන්සලා සාධාරණයි කියලා හිතනවද? දුමින්ද වරදක් කළා තියෙනවා නම් දඬුවම් ලැබෙන්න ඕනේ. හැබැයි නිත්‍යානුකූල විදියට කවුරු හරි අත දාලා කවුරු හරි බලපෑම් කළා විමර්ශන කටයුතු කරලා ඒම දඬුවම් දෙන එක ඉතාමත් වැරදි කියන එක මම පාර්ලිමේන්තුව තුල කියන්න ඕනේ. ඒ නිසා විපක්ෂ මන්ත්‍රීවරු මම ගෞරවයෙන් ඉල්ලනවා. ඔයාගේ චරිතවලට පෙනී සිටින්න එපා තමුන්නාන්සලා. ඒ නිසා අපි පෑදීලෙම කියනවා අනුන්ට අපහාස කරමින් නීතිය නමමින් ඒම පාලෝ ගෙදට්ට කියනවා. බැසිල්ල තද කරන්න කියනවා. පෞසියෝ දවසකට අර ඉරේ අරින්න කියනවා. මේ වරයි කියලා තමුන්නාන්සලා කියන්නේ. එතුමා සත්‍ය ප්‍රකාශ කරනවා කියමින් අසත්‍ය සත්‍ය බවට පත්කරන්න දැඩි උත්සාහයක දෙතුවා. ඇත්ත කියනවා කියමින් බොරුව සමාජගත කරන්න, බොරුව තමයි ඇත්ත කියන එක කියන්න එතුමා මේ පාර්ලිමේන්තුව මේ වරප්‍රසාද පාවිච්චි කළා. ඒ නිසා මම ඉතාමත් කරුණාවෙන් කියන්නේ තව දුරටත් මේ වගේ මම නම් කියන්නේ එහෙම නැත්නම් ටෙලිෆෝන් වලින් අර වගේ දේවල් ආන්නේ නැහැ. මමගේ කතාවේදී පළවෙනි කතාවේදී කියනවා එතුමා කාන්තාවන්ට විශේෂයෙන් කාන්තාවන්ගේ මුදල් අරගෙන කාන්තාවන් වංචා කරන පුද්ගලෙක්. එනිසා නඩු තියෙන උසාවියේ අපිට එක නඩුවක් කොහෙම උසාවියකවත් නැහැ. එකම පැමිණිල්ලක් කිසිම පොලිසියක නැහැ. එහෙම තියෙන අපිට අපහාස කළා. හැබැයි එතුමා තමයි එතුමාගේ පර්මිට් එක දෙන්නට වික්කේ. එතුමා තමයි කාන්තාව කසාද බඳිනවා කියලා සල්ලි වංචා කළේ. එනිසා මේ පාර්ලිමේන්තුවට ඉතාමත් වැදගත් ආකාරයට මම ඉල්ලීමක් කරන්නේ. Tamanta පාලනය කරන්න බැරි. මොකද සමාජ විපක්ෂය අර රිලවා අර ඉන්නවනේ පිප්පොකට් කාරේ රිලවා නටන ඕනේ. ඒ කියන්නේ රිලවා නටන්න තියලා පිප්පොකට් කාරේ මිනිස්සු රංචු වෙනකම් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා පිටිපස්ස ගිහිල්ලා පොකට් එක ගන්නවා. එහෙම වැඩක් විපක්ෂේ රංජන දාලා කළාද කියන එක මට ප්‍රශ්නෙකුත් තියෙනවා. තමුන්නාන්සලා ආයේ දේශපාලන වාසියක් ගන්න හදනවා දෝ කියලා මට හිතෙනවා. ඒ නිසා ඔයාගේ පාත් දේශපාලන වාසි ගන්න එපා. මොකද එක මිනිහෙක් ඉරේ දාලා අපි ඉරේ දැම්මේ නැහැ. අපි එතුමා ඉරේ දාන්න සත්ත පාග අනුග්‍රහය දක්වලා නැහැ. අපි එතුමා ඉරේ දාන්න කිසිම දවසක ප්‍රාර්ථනා කළා නැහැ. එතුමා නම් ප්‍රාර්ථනා කළා අපි ඉරේ දාන්න. අපේ මුළු විපක්ෂෙම ඉදා ඉරේ දාන්න එතුමා ප්‍රාර්ථනා කළා. ඒ නිසා එතුමා අදක්ෂ නීතිඥයෙක් ඇල්ලුවට අපිට කරන්න දෙයක් නැහැ. අදක්ෂ නීතිඥෙක්. ඉතින් අද පෙනී ඉන්න තමුන්නාන්සාර තිබ්බනේ දක්ෂ නීතිඥයෝ දෙන්න උසාවියට. එක්කෙනෙක්වත් පෙනී හිටියේ නැහැ. හැබැයි අනිත් පැත්තට මං සුවන්තිර මන්තුමාට ස්තුතියන් දෙනවා. කවුරුත් නොපෙනී ඉද්දි එතුමා විතර එතුමාට විතරද එතුමා වෙනුවෙන් ඕනනම් කතා කරන්න පුළුවන්. හැබැයි මං සුවන්තිර මන්තුමාටත් කිව්වා පාර්ලිමේන්තුවේ ඔබතුමාට රංජන් රාමනායක මහත්තයා අපහාස කළා දුක තේරෙන්නේ නැහැ. මට දුක තේරෙනවා. මට හැමදාම දුක තියෙනවා. ඒ නිසා සුවන්තිර මන්තුමාටත් මං කිව්වා එතුමා වෙනුවෙන් පෙනී හිටින්න එපා කියලා. මොකද පෙනී හිටින්න පුළුවන් මිනිස්සෙක් නෙමෙයි. තමන් ඉන්න නිල නිවාසේ තමුන්නාන්සලා මම නෙමෙයි අඬපටල තුලින් පේනවා. අඬපටල තුලින් තමුන්නාන්සලා දැක්කා. මම නෙමෙයි කියන්නේ. මම කිසිම චෝදනාවක් එතුමාට කරන්නේ නැහැ. අධිකරණයේ නඩුවක් නැත්තම් පොලිසියේ නඩුවක් නැත්තම් මම මේ කියපු සියලු දේ අධිකරණයේ තියෙනවා, පොලිසියේ තියෙනවා එතුමා අඬපටල තුලින්. හැබැයි එතුමා කියන කිසි දෙයක් මහ පොළොවේ තිබ්බ දේවල් නෙමෙයි. ඒ නිසා අපි ඉතාමත් පෑදිලිව කියනවා. පෑදිලිව කියන්න ඕනේ. රංජන් රාමනායක මහත්තයා පාර්ලිමේන්තුවට ගේන්න තමුන්නාන්සලා උත්සාහ කරන්න එපා. එතුමාට ශේෂ්ඨාධිකරණය දනුවන් දීලා තියෙන්නේ. මෙතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිව්වා ශේෂ්ඨාධිකරණයෙන් දීලා තියෙන නඩුව මේ වැරදිලු. ඒ දීලා තියෙන දඬුවම වැඩිලු.
Honorable Minister, you have another 2 more minutes.
පුදුම කතාවක් නේ. මේ රටේ ස්වාධීන අධිකරණය දුන්නු ඒ තීන්දුව පාර්ලිමේන්තුවේ වරසාද මුවා වෙලා ඒ තීන්දුවට අභියෝග කරනවා. ඒ නිසා පෑදිලි විපක්ෂයට කියනවා අධිකරණයට අභියෝග කරන්න යන්න එපා. තමුන්නාන්සලා කාලේ නීතිය නැමුවා අපි දැක්කා. පොලිස්පති නීතිය නැමුවා. රංජන් රාමනායක නීතිය නමන්න පොලිසියට කතා කළා. හැබැයි අපේ කාලය තුල අපි එහෙම කළේ නැහැ. අපි දේශපාලන කරලා රංජන් රාමනායක ඉරේ හරි නැහැ. රංජන් රාමනායක විසින් කපාගත්තු වලේ රංජන් රාමනායක වැටුණා. රංජන් රාමනායක වපුරපු දේ නෙලා ගත්තා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා එටත් රංජන් රාමනායකට නිදාස ගන්න පුළුවන් නේ. ඒකේ අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිද්දත් එතුමා ඇදෙන්නෙත් නැහැ. එතුමාගේ ක්‍රියාකලාපේ නවත්තන්නෙත් නැහැ. ඒක අපි දැක්ක ශේෂ්ඨාධිකරණේ. දඬුවම ලැබලා යද්දි ආය කියලා මේකින් ඔක්කොම උරු කියලා. පුළුවන් නදන්න. තමුන්නාන්සාට සාධිකයක් දෙන්න පුළුවන්ද? ඒ නිසා ඉතාමත් ගෞරවයෙන් වැඳලා ඉල්ලනවා. අනිත්‍යයට චරිතයේ ඝාතනය කරපු වෙනුවෙන් කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්න එපා කියන එක ඉතාමත් පැහැදිලි කියමින් මම මගේ වචන සුවල්පේ අවසන් කරනවා.
Thank you. Honorable S. Sridharan, you have 9 minutes.
ගෞරවය කුළුකලින් දවිසාරවර්ගලේ இன்றைய தினம் வரிகள் மீதான சட்ட விவாதத்தின் பொழுது நான் மிக முக்கியமான ஒரு விடயத்தை குறிப்பிட விரும்புகிறேன். நேற்றைய தினம் வடக்கு மாகாணத்தினுடைய முல்லைத்தீவு மாவட்டத்திலே குருந்தூர் மலையிலே தமிழர்களுடைய பாரம்பரியமான அவர்கள் வாழ்ந்து வந்த பிரதேசத்திலே அவர்களுடைய அடிப்படை உரிமைகளை கொண்ட ஒரு மண்ணிலே நேற்றைய தினம் அமைச்சர் விதுர விக்ரமநாயக்கா அவர்கள் தலைமையில் இராணுவத்தினர் புடைசூழ இராணுவ கொடிகள் நாட்டப்பட்டு புத்த பகவானுடைய ஒரு சிலையும் கொண்டு போய் வைக்கப்பட்டு அகழ்வாராய்ச்சி என்ற பெயரிலே தமிழுடைய நிலங்கள் அபகரிப்பதற்கான முழு முயற்சிகளும் நேற்று மேற்கொள்ளப்பட்டிருக்கிறது. இங்கே ஏற்கனவே மிக முக்கியமான தமிழ் கிராமங்கள் தமிழர்கள் வாழ்ந்த இடம், இன்று அந்த இடங்கள் அழிந்து போயிருக்கின்றன. அந்த இடங்களில் இருந்த மக்கள் இடம்பெயர்ந்திருக்கிறார்கள். குறிப்பாக கல்யாணிபுரம் படலைக்கல்லு என்கின்ற இரண்டு கிராமங்கள் ஆதிகாலங்களில் அந்த இடங்களிலே மக்கள் வாழ்ந்த இடங்கள். அங்கு இப்பொழுதும் சிவமக்காலை சுடலைகள் உண்டு. அங்கே இருக்கின்ற சிவமக்காலையில் இருக்கின்ற சிலுவைகளிலே மலர்வு உதிர்வு எழுதப்பட்ட தமிழ் மொழி வடிவங்கள் இப்பொழுதும் காணப்படுகிறது. இவ்வாறான ஒரு இடத்திலே நீதிமன்ற கட்டளை இருக்கின்றது. முல்லைத்தீவு மாவட்ட நீதிமன்றம் கட்டளை பிறப்பித்திருக்கிறது. அந்த இடத்திலே அகழ்வாராய்ச்சிகளோ அல்லது ஏனைய விடயங்களோ செய்யக்கூடாது என்று ஒரு நீதிமன்ற கட்டளையை மீறி அமைச்சர் ஒரு பட்டாள ஆரவாரங்களோடு சென்று அந்த இடத்துல இவ்வாறு நடந்து கொண்டது. இந்த நாட்டினுடைய நீதித்துறை நியாயமாக நடக்கிறதா? இப்பொழுது எனக்கு முதல் பேசிய கௌரவ உறுப்பினர் சொன்னார், ரஞ்சன் ராமநாயக்காவுக்கு நீதியை இந்த நாடு வழங்கி இருக்கிறது என்று. சிங்கள மக்களுக்கு ஒரு நீதி, சிங்கள தலைவர்களுக்கு ஒரு நீதி, தமிழ் மக்கள் வாழுகின்ற இடங்களிலே அவர்களுடைய நிலங்களை பறிப்பதற்கும் தமிழ் மக்களுக்கும் இன்னொரு வகையான நீதியா? முன்னாள் பாராளுமன்ற உறுப்பினர் ரவிராஜ் அவர்கள் கொல்லப்பட்டவர் விடுதலை செய்யப்பட்டிருக்கிறார். மிரிசிவில் படுகொலையிலே ஈடுபட்டவர் விடுதலை செய்யப்பட்டிருக்கிறார். ஆனால் தமிழ் அரசியல் கைதிகள் இன்றும் விடுதலை செய்யப்படாமல் சிறையிலே அடைக்கப்பட்டிருக்கிறார்கள். இங்கே இந்த நீதிமன்றங்கள் எங்கே போனது? இங்கே இந்த நீதிமன்றங்கள் என்ன சொல்லுகின்றன? இந்த நீதி என்பது இந்த நாட்டிலே தனிய ஒரு பௌத்த சிங்களவர்களுக்கு மட்டும்தான் நீதி சொல்லுகின்ற நீதிமன்றங்களாக இருக்கின்றன. ஆகவே கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே, இது ஒரு மிக முக்கியமானது. இந்த குருந்தூர் மலையிலே அகழ்வாராய்ச்சி தான் நடைபெற வேண்டும் என்றால் அகழ்வாராய்ச்சிக்கு செல்பவர்கள் ஏன் செங்கற்களை கொண்டு செல்ல வேண்டும்? ஏன் அவர்கள் ராணுவ படை சூழ செல்ல வேண்டும்? அகழ்வாராய்ச்சிக்கு போற பாதைகளில் ஏன் ராணுவ படையணியினுடைய கொடிகள் நாட்டப்பட வேண்டும்? ஏன் அங்கு அந்த அகழ்வாராய்ச்சி என்ற பெயரிலே ஒரு சிங்கள பௌத்த சிலை, புத்த பகவானுடைய சிலை அங்கே நாட்டப்பட வேண்டும்? அப்படி என்றால் நான் கேட்கிறேன், இப்பொழுது கிட்டத்தட்ட 50 ஆண்டுகளுக்கு முதல் 1956 அனுராதபுரத்தில் இருந்த 25,000 தமிழ் குடும்பங்கள் சிங்கள வன்முறையினூடாக பலாத்காரமாக அங்கே இருந்து கலைக்கப்பட்டார்கள். இப்பொழுதும் அனுராதபுரத்தில் ஒரு சிவனாலயம் இருக்கின்றது, தமிழருடைய ஒரு தியேட்டர் இருக்கின்றது, பல இடங்களிலே தமிழ் பெயரிலே காணிகள் இருக்கின்றன. அந்த 25,000 குடும்பங்களையும் திரும்ப மீள குடியேற்ற இந்த அரசாங்கம் என்ன நடவடிக்கை எடுக்கும்? நாங்கள் வாழுகின்ற இடங்களில் நிம்மதியாக எங்களை வாழ விடாமல் எங்களுடைய இடங்களையும் அபகரிக்கின்ற அதே நேரம் தமிழருடைய பூர்வீக அடையாளங்களையும் அழிக்க முனைகின்ற இந்த பௌத்த சிந்தனை தமிழர்கள் வாழ்ந்த இடங்களில் ஏன் அவர்களை மீள குடியேற்ற முடியாது? கொலநறுவையில் உள்ள சிங்கள இடத்திலே ஆதிகாலத்தில் சோழர் காலத்தில் நிறுவப்பட்ட சிவனாலயம் இருக்கின்றது. அந்த சிவனாலயம் இன்றும் சிதைந்த வடிவிலேயே காணப்படுகின்றது. ஏன் அந்த பொலநறுவையில் உள்ள சிவனாலயத்தை கட்டுவதற்கு அரசாங்கம் காசு ஒதுக்கவில்லை? காலியிலே இருந்த தொண்டேஸ்வரம் எங்கே? இலங்கையிலே 5 பஞ்ச ஈச்சரங்கள் இருந்தன. இந்த பஞ்ச ஈச்சரங்களை உண்டு தொண்டேஸ்வரம் காலியிலே இருக்கின்றது. ஆனால் இன்று அடியோடு அழிந்து போய் கேட்பார் இல்லாமல் காணப்படுகின்றது. அந்த தொண்டேஸ்வரத்தை ஆய்வு செய்வதற்கு இவர்கள் தயாரா? ஆகவே இலங்கை பூராகவும் சிங்கள மக்கள் வருவதற்கு முதல், சிங்கள மக்கள் உருவாகுவதற்கு முதல் தமிழர்கள் பஞ்ச ஈச்சரங்களோடு இயக்கர்கள் நாகர்கள் என்ற அடிப்படையிலே தமிழர்கள் இங்கே வாழ்ந்திருக்கிறார்கள் என்பதற்கு தான் இந்த ஈச்சரங்கள் சான்று. இவ்வாறெல்லாம் வாழ்ந்த இடங்களிலே பௌத்த தமிழ் பேசுகின்றவர்கள் தமிழர்கள் தமிழ் பௌத்தர்களாக இருந்திருக்கிறார்கள். ஒரு காலத்திலே அம்பேத்கர் மீது விசுவாசம் கொண்ட தமிழர்கள் கூட அம்பேத்கரை பின்பற்றிய பௌத்தர்களாக இருந்திருக்கிறார்கள். நயினாதீவிலும் காங்கேசந்துறையிலும் புத்த பகவானுடைய போதகர்கள் வந்து இறங்கிய பொழுது அந்த இடைய அடையாளங்கள் இருக்கின்றன. அங்கே சிங்களவர்கள் இருக்கவில்லை, தமிழர்கள் தான் அந்த இடங்களில் இருந்தார்கள். அவர்கள் தான் பௌத்த மதத்தை பின்பற்றினார்கள். தமிழர்கள் ஜப்பான்ல இருக்கிற பௌத்தம் சிங்கள பௌத்தமா? சீனாவில இருக்கிற பௌத்தம் சிங்கள பௌத்தமா? ஆக இங்கே தமிழர்கள் வாழ்ந்த இடங்களில் அவர்கள் பௌத்தத்தை பின்பற்றி இருக்கிறார்கள். இப்பொழுது அவர்கள் இந்துக்களாக இருக்கிறார்கள். ஆனால் பல ஆலயங்களிலே அந்த புத்த பகவான் கிருஷ்ணனுடைய ஒரு அவதான பாகம் சொல்லப்படுகிறார். அப்படி இருக்கக்கூடியதாக தமிழர்கள் வணங்குகின்ற ஆதிசிவன் அந்த ஐயனார் ஐயன் கோயிலுடைய சிலையையும் அதனுடைய சூலத்தையும் பிடுங்கி எறிந்துவிட்டு அந்த இடத்திலே புத்த பகவானுடைய சிலையை வைத்து நேற்றைய தினம் ஒரு அமைச்சர் தலைமையிலே இவ்வாறான ஒரு அநியாயம் நடந்திருக்கிறது. இது ஒரு வெளிப்படையான இன அழிப்பு. ஏற்கனவே துப்பாக்கியாலும் போஸ்பரஸ் குண்டுகளாலும் கொத்தணி குண்டுகளாலும் இந்த நாட்டிலே வடக்கிலே வாழ்ந்த மக்கள் கொல்லப்பட்டார்கள். வெளிப்படையாக இன அழிப்பு செய்யப்பட்டார்கள். இதனைத்தான் அண்மையிலே ஒரு வாரங்களுக்கு முதல் இந்த நாட்டினுடைய அம்பாறையிலே உகண பிரதேசத்திலே நடந்த ஒரு நிகழ்விலே குறிப்பிட்டிருந்தார். நான் பிரபாகரனை சுட்டு இழுத்து வந்தேன் என்று அவரே ஒரு பெரும் சாட்சியமாக குறிப்பிட்டிருக்கிறார். நான் உலகம் பூராக இருக்கின்ற அமெரிக்கா, ஐரோப்பிய நாடுகள், பிரித்தானியா, மொண்டினிக்ரோ போன்ற நாடுகள் இன்று இந்த மனித உரிமைகள் மீறல் பற்றிய விடயத்தை முன்னெடுக்கின்ற ஒவ்வொரு மனித உரிமை நாடுகளையும் நான் இந்த இடத்திலே கேட்கிறேன். ஒரு நாட்டினுடைய ஜனாதிபதி குறிப்பாக இலங்கையினுடைய யுத்தத்தை செய்தேன், நானே பிரபாகரனை சுட்டு நான் இழுத்து வந்தேன் என்று குறிப்பிடுகின்ற ஒருவர் சாட்சியாக இருக்கிற பொழுது இதற்கு மேல் இந்த நாட்டிலே அவர்கள் மீது நடவடிக்கை எடுப்பதற்கு என்ன தேவை? நாட்டினுடைய ஜனாதிபதி சொல்கிறார், அதி உத்தம தலைவர் சொல்கிறார், அவருடைய அந்த அவருடைய சாட்சியங்களை ஆதாரமாக வைத்துக் கொண்டு இலங்கையிலே தமிழர்களும் சிங்களவர்களும் இணைந்து வாழ முடியாது என்பதற்கு இது ஒரு மிக வெளிப்படையான உண்மை. வடக்கிலும் கிழக்கிலும் வாழுகின்ற தமிழர்களிடம் நீங்கள் வெளிப்படையாகவே இந்த உலக நாடுகள் ஒரு சர்வதின வாக்கெடுப்பை நடத்த வேண்டும். இவ்வாறான ஒரு கொலை செய்த கீழே ஹரின் பினாண்டோ பேசுகிற பொழுது அவரை கொலை செய்வேன் என்கிறார். வேறு யாரும் பேசினால் கொலை செய்வேன் என்கிறார். இப்படிப்பட்ட கீழே இந்த நாட்டில் ஜனநாயகம் தலைக்குமா? இந்த நாட்டில் நீதி கிடைக்குமா? இந்த நாட்டில் நீதி இருக்குமா நீங்கள் கருதுகிறீர்களா? அப்படியானால் இந்த நாட்டிலே தமிழர்கள் சிங்களவர்களுக்கே இந்த கெதி என்றால் தமிழர்கள் இந்த நாட்டிலே வாழ முடியுமா? அவை நாங்கள் இந்த மண்ணிலே சிங்களவரோடு சேர்ந்து வாழ வேண்டுமா இல்லையா என்பதற்கு உலக நாடுகளுடைய அழுத்தத்தோடு வடக்கு கிழக்கிலே ஒரு சர்வதின வாக்கெடுப்புக்கு நீங்கள் தயாராகுங்கள். அதற்கு நாங்கள் இப்பொழுதும் தயாராக இருக்கிறோம். இந்த நாட்டிலே நாங்கள் சேர்ந்து வாழலாமா இல்லையா என்பதை ஜனநாயக ரீதியாக கௌரவமாக நாங்கள் வாக்களிப்பதற்கு தயாராக இருக்கிறோம். இன்னும் இந்த நாடு ரத்தம் சிந்துகின்ற ஒரு சூழலுக்குள் செல்கிறது, ஒரு அபாயகரமான சூழலுக்குள் இந்த நாடு நகர்ந்து செல்கிறது. முஸ்லீம் சகோதரர்கள் மீதான வன்முறைகள், அவருடைய ஜனாசா அடக்கத்துக்கு எதிரான கொடுமைகள், இதனை விட தமிழர்களுக்கு மீதான வன்முறைகளும் அவர் நிலப்பறிப்புகளும் இன்று மிக பரவலாக நடைபெற்றுக் கொண்டிருக்கிறது. நேற்று கூட மண்டை தீவிலே தமிழர்களுடைய சொந்த நிலத்தை ராணுவத்திற்கும் கடற்படைக்கும் அளப்பதற்காக வலுக்கட்டாயமாக நில அளவை திணக்கலத்தை பொலிசோடு வந்து அளக்கிறார்கள். இன்றும் கூட மண்கும்பானில், நாளை பொங்குடிதீவில் இவ்வாறு தமிழர் வாழுகின்ற நிலங்கள் எல்லாம் போலீசை வைத்துக் கொண்டு ராணுவத்தை வைத்துக் கொண்டு அரசாங்கம் அடாத்தாக செய்து கொண்டிருக்கிறது. இது மிக பயங்கரமானது, மிக ஆபத்தானது. ஒரு இரத்தத்தை, ஒரு இரத்த சூழலை, ஒரு இரத்த சகுதிக்குள் இந்த நாட்டை திரும்பவும் கொண்டு போவதற்கு தான் ஒரு இந்த நாட்டின் தலைவராக இருந்து கொண்டு இதனை செய்வேன் என்று குறிப்பிடுகிறார் என்றால் இது ஒரு மிக பயங்கரமான செய்தி. ஆகவே நான் இதனை மீண்டும் குறிப்பிடுகிறேன், அமெரிக்க நாட்டிடம் பகிரங்கமாக வேண்டுகிறேன், ஐரோப்பிய
நாடுகளிடம்
வேண்டுகிறேன், நேரடியாகவே கொடுத்திருக்கிற வாக்குமூலத்தை ஆதாரமாக வைத்துக் கொண்டு இலங்கை மீது அழுத்தம் பெரிய வைத்து தமிழர்கள் இவரோடு சேர்ந்து வாழ முடியாது என்பதற்கான வாக்கெடுப்புக்கு தயாராகுங்கள் என்பதை நான் ஒரு பகிரங்கமாக இந்த இடத்தில் முன்வைத்து நிறைவு செய்கின்றேன்.
Thank you. Honorable member, what is the point of order?
I just need to clarify and rectify some of the misconceptions that was presented to this honorable house by the honorable member. I think, as I heard, the president...
Honorable member, this is not a point of order.
No, we need to clear because he is calling the international community to inquire our president. So this house needs to respond to that.
Honorable member, you have to get time for that to speak because there is the order today for the session.
On that, if he is going to internationally committee and community and requesting, we need a debate in this house about that. Thank you.
Honorable member Sridharan.
Gaurava, enakku pinnar padil solla velikitta munnal Gaurava aalnar thannudaiya arasa viswasathai velipaduthalam.
Honorable member, this is also not a point of order. Thank you. Honorable Vasanta Yapa Bandara, 7 minutes.
Garu Sabapatumani, Adadava Sedi, Sakachakrana, Edrama Vishesha, Veladabanda Badupanata, Dame Vishesha, Veladabanda Badupanata, Sakachakana Velave, Kian Nona, Etwasema, Atikaru Janadipati, Gota Berajpaksa Matituma, Etruape Raja, Etwasema, Vartamane Tula, Mekoid Vasangatia Tek, Deshi and Ishpadanavella, Yamkisi Pramadi Aktibanaba, Apipiligan Nona. එවගේම ලෝක මට්ටමින් ගත්තොත් ලෝකේ නිෂ්පාදනය යම්කිසි විදියකට ප්‍රමාදයක් තිබෙන බව අපි කවුරුත් දන්නා කාරණාවක්. මේකත් එක්ක සැපයමේ ලෝක පරිමාණව අඩුවක් තිබෙනවා. ඒ ලෝක පරිමාණව සියලු භාණ්ඩ හා සේවාවල නිෂ්පාදනය අඩු වෙනකොට සැපයම අඩු වෙනකොට සාමාන්‍ය තත්ත්වයේ තමයි වෙළඳපළවල භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ සාමාන්‍ය ලෝක වෙළඳපළ මූලධර්මයට ශ්‍රී ලංකාවේ අපිට මුණ දෙන්න සිදු වුණා. එහිදී අතිගරු ජනාධිපතිතුමා තීරණය කළා පහුගිය ගැසට් එකකින් එතුමා තීරණය කළා මේ රටේ භාණ්ඩවල මිල පාලනය කරන්න ඕනේ නැත්නම් අඩු කරන්න ඕනේ කියන පදනම යටතේ 2020-10/23 වෙනි දින මේ භාණ්ඩවල විශේෂයෙන්ම අදෝය සාකච්ඡා කර සීනි සහ වෙනත් භාණ්ඩ රාශියක මිල ගණන් අඩු කිරීම අරමුණු කරගෙන රුපියල් 49.725ක බදු අඩු කිරීමක් කළා. ඒ බදු අඩු කිරීම කළාට පස්සේ සාමාන්‍යයෙන් වෙන දේ තමයි සමපේක්ෂක ගිල කොටසක් ඉන්නවා මේ වෙළඳපොළ තුල. ඒ සමපේක්ෂකයෝ බදු අඩු වෙනකොට ඔවුන් කරන වැඩේ සාමාන්‍යයෙන් තමන් රඳවලා තිබෙන භාණ්ඩ ගුදම්වල රඳවලා තියෙන භාණ්ඩ වහාම රට ඇතුළට ඔවුන් රැගෙන එනවා. සමහර වෙලාවට ඒ රටේ භාණ්ඩවල මිල බදු අඩු කරාට පස්සේ ඒ බදු අඩු කර ප්‍රමාණයෙන්ම අඩු වෙන්නේ නැහැ. ඔවුන් කියනවා අර අපට වැඩි මිලට ගෙනාපු භාණ්ඩ අපිට අලෙවි කරන්න බෑ අඩු මිලට කියලා. ඒ නිසා එහි වාසිය ගනිමින් සමහර සමපේක්ෂකයෝ මෙරටට ගේන භාණ්ඩ පරණ මිලටම අලෙවි කරන්න යනවා. අන්න ඒ බඳු අවස්ථාවක රජයක් විදිහට කල්පනා කරනවා මෙය පාලනය කිරීමට නැවත උපරිම මිලක් පනවන්න ඕනේ කියන එක. මොකද රජයේ දැඩි අදිස්ථානයේ තියෙන්නේ මේ භාණ්ඩවල මිල අඩු කරලා ජනතාවට සහන දෙන එක. ඒ නිසා තමයි 2020-11/10 මෙරටේ භාණ්ඩවල මිල විශේෂයෙන් සීනිවල මේ භාණ්ඩවල මිල රුපියල් 85ට සීමා කරන්න ක්‍රියා කළේ. එහිදී අපි දන්නවා රජයක් නීතිමය විදිහට මේ ක්‍රියාවලිය කරන්න යන විට එකවර නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ගියොත් මේ ක්‍රියාවලිය විකෘතිභාවයකට පත් වෙනවා. ඒ නිසා මම කියනවා පහුගිය අවස්ථාවේ කවුරු හරි එක්ස් හෝ වයි හෝ විල්මා හෝ වෙනත් මොකක් කවුරුන් හෝ මේ රටට භාණ්ඩ ආනයනය කරන සමපේක්ෂකයෙකු ව්‍යාපාරිකයෙකු ඒ තත්ත්වය තුළ යම්කිසි වාසියක් ගන්න එක ඒක වෙළඳපළ ස්වභාවය. ඒ වෙළඳපළ තත්ත්වය ව්‍යාපාරික වෙදින ඔවුන් ලාභ ලැබීම අරමුණු කරගෙන සිදු කරනවා. නමුත් රාජ්‍යයක් විදියට අතිගරු ජනාධිපතිතුමාගේ අධිෂ්ඨානය මෙරටේ පීඩනයට පත් වෙලා තියෙන මහ ජනතාව වෙනුවෙන් ඒ මහ ජනතාවට ප්‍රතිලාභ ලබා දීම. දැන් මෙන්න මේ ක්‍රියාවලියේදී මම කියන්න ඕනේ හැමදාමත් මේක තමයි කළේ. මේ අය අපි කියනවා ඔය එක්ස් හෝ වයි හෝ විල්මා හෝ කවුරුන් හෝ මෙරටේ බදු වංචාවක් කරලා තිබෙනවා නම් මෙරටේ අයුක්ති සහගත ලෙස ලාභ පේලා තිබෙනවා නම් අර වසන්ත සමරසිංහ දැන් අධිකරණයට ගිහිල්ලා තියෙන නීතිමය ක්‍රියාවලියකට අපි කියනවා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න. අපි කිසිම බාධාවක් එල්ල කරන්නේ නැහැ. මම එකක් කියන්න ඕනේ. අද මේ අධිකරණ කටයුත්තක් රංජන් රාමනායක හිටපු ඒ මන්ත්‍රීවරයාට විරුද්ධව අධිකරණය දුන්න තීන්දුවක් එක්ක මේ නොමග යමීමේ ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වෙනවා. අද මීට මොහොතකට කලින් අනුර කුමාර් දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ ඒ මන්ත්‍රීවරයා කියා හිටියා උදිත ගුණසේකර ලීසිං පහසුකම් යටතේ කටුවන බැංකුවෙන් රුපියල් මිලියන 3150ක ණයක් ගත්තා. ඒ අනුව ඉතාමත්ම සාහසික වරදක් මේ වරප්‍රසාද භාවිතා කරලා මේ පාර්ලිමේන්තුවේ දැන් මොහොතකට කලින් කිව්වා. අපි කටුවන ඒ බැංකු කාර්යාලයට අපි කතා කරලා තොරතුරු ගත්තා. අපේ වෛද්‍ය උපුල් බගලපති මැතිතුමාගේ ආසනය මගේ මේ සමීපයේ වාඩි වෙලා ඉන්නවා. අපි තොරතුරු විමසුවා. අද අහන්න පුළුවන්, කතා කරලා අහන්න පුළුවන්. ඔහු සාමාන්‍ය ව්‍යාපාරිකෙක් විදියට ඔහු රුපියල් මිලියන 3150ක ණය සමස්තයක් තියෙනවා. ඔහුට තව ගෙවන්න තියෙන්නේ මිලියන 300ක වගේ මුදලක්. ඔහු සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු කරනවා. ඒ නිසා අභූතතෝ චෝදනා මේ වගේ ව්‍යාපාරිකයොන්ට කරන්න එපා. ඒ නිසා මම කියනවා මෙවැනි අභූත චෝදනා කළා පිල්ලයන් ගේ නඩුව පිල්ලයන් විදියට හඳුන්වන සිවනේ සතුරේ චන්ද්‍රකාන්තන් ගේ නඩුව මට කියන්න ඕනේ ඒ නඩුවත් ඒ වගේම
පහුගිය කාලේ
නඩු ගණනාවකදී විකෘතියක් පවා පාන්න විපක්ෂය උත්සාහ කළා මට කියන්න ඕනේ අපේ අතිගරු ජනාධිපතිතුමා ඌවතැන්නේ සමිත හිමිගේ නඩුවේදී ඒ ඌවතැන්නේ සමිත හිමිගේ නඩුව දන්න නීති සංගායනයේ වජඩ දෙවයි ජීවිතාන්තය දක්වා සිර දඬුවම දුන්නේ ඒක දුන්නේ ගිනි අවිය ආච්චා පණති අර්ථේ සාමාන්‍යයෙන් සභාපතිතුමනි ගිනි අවිය ආච්චා පණති අර්ථේ අවම දඬුවම අවුරුදු 10යි සීරීමක් වුණොත් ගිනි අවියක් භාවිතා කළා අනිවාර්යයෙන්ම අවුරුදු 10ක් යවනවා හිරේට නමුත් මෙහිදී අවුරුදු 20ක් දක්වා මේ දඬුවම නියම වුණා ඊට පස්සේ මේගේ ඇපීල් එකේදී අනිවාර්යයෙන්ම අඩු වෙනවා මේ වෙලාවේ අපි දන්නවා ෆොන්සේකා මහත්තයා තමයි මේ ඌව තැන්නේ හාමුදුරුවෝ 2010 උදව් කරේ අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ පක්ෂය කියලා නෙවෙයි අනුන්ගේ පක්ෂය කියලා නෙවෙයි සාධාරණ වෙනුවෙන් එතුමා ක්‍රියා කළා එතුමා ඇපීල් එකේදී මේක සමහරලාට අඩු වෙනවා නමුත් අතිගරු ජනාධිපතිතුමා උන්වහන්සේට සමාවක් ලබා දුන්නා ඒ තමන්ගේ මිනිහෙක් කියලා බල්ලා නෙවෙයි එතුමායි සමාව දුන්නේ ඒ වගේම පිල්ලයන්ගේ නඩුවේදී මට කියන්න ඕනේ ඔහු මඩකලපු අධිකරණයේදී ඔහුට දුන්න ඒ තීන්දුව ලරදි බව මේ ඉහළ අධිකරණය කියලා දෙනවා කරුණු 11කින් මේක සඳහන් කරලා තියෙනවා ඒකේ කියලා තියෙනවා අචල වෙල්ල වෙංගප්පුලි සා දේවි කාබේ අබේරත්න මේ විනිශ්චකාරයන් දෙපළ මේ විදිහට සඳහන් කරනවා the said order is contrary to law and against the weight of evidence added and the wayadaya inquiry මේ wayadaya inquiry එක පාපෝච්චාරණයක් කෙසේද නඩුවක සාක්ෂියක් විදිහට ගන්න කියන එකයි
විභාගයේ
වාදගරු අධිකරණය කිව්වා කිසියම් කෙනෙක් ජෝසප් පරාජසිංහ මරයිමට මේ සිවනේසදුරේ චන්ද්‍රකාන්තන් උදව් කළා ක්‍රියා කළා කියලා කියපු පරිවේශන සාක්ෂියක් ඒ පහළ අධිකරණයකදී මහේස්ථාන අධිකරණයකදී දුන්න කරුණක් පදනම් කරගෙන මඩකලපු අධිකරණයේ දුන්න තීන්දුව වැරදි සහගත බව කරුණු 11කින් මේ නඩු තීන්දුව ඔප්පු කළා තියෙනවා මම කියනවා මේ කරුණ මේ ජාතිය මේ නඩු වර්තාව කියවන්න ඔහු අසාධාරණ ලෙස 2015දී අප නැතුව හිර කරා 2020දී තමයි ඔහු එළියට එන්නේ සාෆි සෙහබ්දින් මෙයා පහුගිය ආණ්ඩුව අප ජූලි මාසේ මගේ මතක
විදිහට පස්සේ
කරන්නේ ඔහුට අප ලැබෙනවා 21 වෙනිදා දවස් 20ක් නැතුව ඔහු එළියට දානවා පහුගිය ආණ්ඩුවේදී මේ සිවනේ සතුරේ චන්ද්‍රකාන්තන්ට දුන්නේ ඒ අවිනීත තීන්දුවක් ඒ නිසා මම කියනවා මේ වෙලාවේ මේ
නඩු
කරන්න හදන මේ සාපය විපක්ෂයට පරිසම් දෙනවා කියන එක සදාකරම ඔබතුමාට ස්තුතිය පළ කරනවා
Thank you